අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන ඔවේ ගුරු ගෙදරින් මේ සූදානම අපේ පහේ හපනුන්ට පරිසරය පාඩම ගෙන එන්නට. අද දවසේ පරිසරය පාඩම කියලා දෙන්නේ බණ්ඩාරවල මධ්‍ය මහා විද්‍යාලයේ අනුෂ්ක නුවන් ප්‍රිය ගුරු පියාණන්.
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, අද පරිසරය පාඩමින් මම ඔබත් එක්ක එකතු වෙන්නයි මේ සූදානම් වෙන්නේ. මොකක්ද අද කතා කරන පාඩම කියලා හඳුනගන්න කලින් අපි අපූර්ව ගීතයකට සවන් දෙමුද?
මෙත් මල් පිබිදේවා, සිත් තුල මෙත් මල් පිබිදේවා, කරුණා ගුණ දේවා, සිත් තුල කරුණා ඉතිරේවා. මෙත් මල් පිබිදේවා, සිත් තුල මෙත් මල් පිබිදේවා, කරුණා ගුණ දේවා, සිත් තුල කරුණා ඉතිරේවා. තණ්හා ආසා වෛරේ ක්‍රෝධේ සංකා නැති වේවා, තණ්හා ආසා වෛරේ ක්‍රෝධේ සංකා නැති වේවා, පාපේ ද්වේෂේ මෝහේ මානේ මෙලොවින් දුරු වේවා. මෙත් මල් පිබිදේවා, සිත් තුල මෙත් මල් පිබිදේවා, කරුණා ගුණ දේවා, සිත් තුල කරුණා ඉතිරේවා. සමගිය සාමය දෑ අනුරාගේ යුතුකම් රජ වේවා, සමගිය සාමේ දෑ අනුරාගේ යුතුකම් රජ වේවා, හොර බොරු වංචා වියසක දුරු වී සැමටම සෙත් වේවා. මෙත් මල් පිබිදේවා, සිත් තුල මෙත් මල් පිබිදේවා, කරුණා ගුණ දේවා, සිත් තුල කරුණා ඉතිරේවා.
මේ ගීතේ ගායනා කරන්නේ ප්‍රවීණ ගීත ගායක මොරිස් දහනායක මහත්මයා. ගීතයට සවන් දෙන අතරතුර අපේ දුල පුතාලා හිතලා බලන්නකො, අද අපේ පාඩමේ නම හොයාගන්න පුළුවන්ද කියලා. සවන් දුන්න නේද රසවත් ආදර්ශවත් ගීතයට? මෙන්න මේ ගීත කිහිපය ගැනත් මම පුංචි මතක් කිරීමක් කරන්නම්. දුල පුතාලට මේ ගීත ඇහිලත් ඇති, නැවත වතාවක් පුළුවන් නම් අහලා බලන්න. ජීවිතයට බොහෝ ආදර්ශ එකතු කරගන්න පුළුවන් ගීත කිහිපයක් ගැන තමයි මම මේ ඔබත් සමග කියන්න සූදානම් වෙන්නේ. අල්හාජ් මොහදින් බෙග් මහත්මයා ගායනා කරන සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා, අපූරු ගීතයක්. ඔබට ඇහිලා ඇති. හැබැයි ඇහුනට වඩා ඔබ මේ ගීතය හොයාගෙන ඔබ වෙනදට වඩා උනන්දුවෙන් සමන් දෙන්න බලන්න. ඔබට එහිදී මේ ගීතයේ ඒ වචනවල අර්ථය හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ජීවිතයට එකතු කරගන්න පුළුවන් බොහෝ ගුණයහපත්කම් මේ ගීතයෙන් කියවෙනවා. ඒ වගේම මිල්ටන් පෙරේරා මහත්මයා සහ දමයන්ති ඒකනායක යන මහත්මීන් ගායනා කරන මුළු ලෝම ලැබුණත් වෙනස් නොවේ මගේ එක වස්තුව ඔබයි දුවේ. හරිම අපූරු ගීතයක්. ඉතින් මේ ගීතයටත් අපි කියනවා ඇහිලා ඇති, ඇහිලා නැතත් අහන්න හොයාගෙන. මිල්ටන් පෙරේරා මහත්මයා සහ දමයන්ති ඒකනායක මහත්මිය ගායනා කරන මුළු ලෝම ලැබුණත් වෙනස් නොවේ මගේ එක වස්තුව ඔබයි දුවේ. ඒ වගේම මම තව ඔබට තව ගීතයක් මතක් කරනවා. සුනිල් එදිරිසිංහන් ගායනා කරන මිනිසා සුවඳයි මලසේ. ගොඩක් අපි ගුවන් විදුලියෙන් ඇහෙන ගීතයක්. බොහෝම ලස්සන, බොහොම ලස්සන අදහස් තියෙන ගීතයක්. ඒ ගීතයටත් ඔබ නැවත වතාවක් සමන් දීලා ඒ වචනවල පදවැල්වල ඒ අදහස තේරුම් ගන්න. නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරන පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ ගීතය. පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ කියන ගීතයටත් ඔබ සමන් දෙන්න. මේ ගීතවලට සමන් දුන්නම ඔබට දැනේ, ඔබට කියාගන්න බැරි වින්දනාත්මක සිතුවිලි පහළ වේ. ඔබේ සිත සතුටින් පිරියයි. ඉතින් ගීතවලට සමන් දීලා ඔබට ඇති වූ හැඟීම් අපිත් එක්ක බෙදාගමු වෙනත් දවසක. මෙන්න මේ සෑම ගීතයකින්ම අප තුළ ඇති මනුගුණදම් දස්කම් සුරුවිරුකම් අගය කිරීමත් කය වෙහෙසා වැඩ කිරීමෙන් ලැබෙන සතුටත් වගේ දේවල් ගැන කියවෙනවා. මං ආයිත් කිව්වොත් ඒ අදහසම මේ ගීතවලින් අප තුළ ඇති මනුගුණදම් දස්කම් සුරුවිරුකම් අගය කිරීමත් කය වෙහෙසා වැඩ කිරීමෙන් ලැබෙන සතුටත් ඒ වගේ දේවල් ගැන කියවෙනවා. ඉතින් දුවේ පුතේ මේ ගීතමය හඳුන්වා දීමත් එක්ක මම අද ඔයාලත් එක්ක කතා කරන සූදානම් වෙන්නේ මිනිස් හැසිරීම පාඩම. ඔබට අදහසක් එන්නේ නැති නේද? ආ පැටවුනේ. ඔබට අදහසක් එන්නේ නැති මේ මම කියාගෙන එනකොට ගීත නේද? මිනිසා සුවඳයි මලසේ කියන ගීතය එහෙනකොට ඔබට ඒ නම. ඊට කලින් අපි මෙත්මල් පිබිදේවා කියන ගීතයට සමන් දෙනකොට මගේ පැටවුන්ට දැනෙන්නේ නැති අද නම් මේ පාඩම අනිත් පාඩම් වලට වඩා ටිකක් වෙනස් පරිසරයේ පාඩමක් නේද? මිනිස් හැසිරීම. අපි මිනිස්සුනේ. අපේ හැසිරීම යහපත් වුණොත් මේ සමාජය යහපත් වෙනවා. අපි මේ පාඩමේදී උත්සාහ කරන්නේ මගේ දුවේ පුතේ අපේ හැසිරීම යහපත් හැසිරීම බවට පත් කරගෙන අපි මේ මනුගුණදම් සමාජයට අපි ප්‍රදර්ශනය කරලා මුළු මහත් සමාජයම අපි වගේ පුරවැසියන් සිටින සමාජයක් බවට පත් කරන්න එවිට මුළු ලෝකයම බොහොම ලස්සන තැනක් බවට පත් වෙනවා. ඉතින් මේ පාඩමේදී තමාගේ මෙන්ම සමාජයේ යහපැවැත්ම උදෙසා තමාගේ මෙන්ම සමාජයේ යහපැවැත්ම උදෙසා අපේ හැසිරීම පවත්වාගෙන යන්නේ ඕන කොහොමද කියලා කාරණාව ගැන කතා කරනවා. ඉතින් අපි විතරක් මේ හොඳ ඇවතුම් පැවතුම් තිබල වැඩක් නැහැනේ සමාජයේ අනිත් ඇතුළ එහෙම ඒවා නොතිබුණොත්. ඒ නිසා මුළු සමාජයේම යහපත් සමාජයක් කරන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි අද මිනිස් හැසිරීම පාඩමේදී අපි අවධානයට යොමු කරන්නේ. අපි මේ මොනදේ කරන්නේත් සමාජයේ හොඳ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න. ඉතින් අපි හඳුනාගත යුතුයි, ඒ වගේම පුරුදු පුහුණු කරගත යුතුයි බොහෝ දේවල් මේ සමාජයේ යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වෙන්න. ඉතින් මේ පාඩමෙන් අපි ඉගෙන ගන්නවා යහපත් පුරවැසියෙක් ලෙස සමාජයේ අපි ජීවත් වෙනකොට පුරුදු පුහුණු වෙන්න ඕන ඒ කාරණා කිහිපයක්. දුවල පුතාලා දන්නවනේ අපි සෑම කෙනෙකුටම කුමක් හෝ විශේෂ හැකියාවක් තියෙනවා. දැන් මට කතන හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසානේ ඇත්තටම මම වාසනාවන්ත වුණේ මේ පුංචි පැටවුන්ට. මේ ඌව පළාත විතරක් නෙවෙයි, ඌව පළාත සමීපයේ තියෙන අනෙකුත් පළාත්වලටත්. අපි දන්නවා දකුණු පළාතේ සමහර ප්‍රදේශවලට අපේ ඌව FM මේ ගුවන් විදුලි නාලිකාව ශ්‍රවණය වෙනවා. ඒ වගේම සබරගම් පළාතේ ප්‍රදේශ කිහිපයකට, ඒ විතරක් නෙවෙයි මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයකටත් අපේ ගුවන් විදුලි නාලිකාව ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ ඉන්න පුංචි පැටවුනොත් අපිට ඔවුන් මේ අහන ප්‍රශ්න වලට පිළිතුරු එවනකොට අපි සතුටක් ලබනවා. ඒ සතුටත් එක්ක මම හිතනවා අනේ මං හරි වාසනාවන්තයි. මට ලැබිලා තියෙනවා සුවිශේෂී හැකියාවක් මේ පොන්චි පැටවුන්ට කතා කරන්න පුළුවන් තරම් බොහොම අපි කියන්නේ මිහිරි කටහඬක්. ඔබ තමයි මේ වචනේ මට කියලා තියෙන්නේ. සර් ලැබිලා තියෙනවා බොහොම ලස්සන මිහිරි කටහඬක් සර්. අපි ආසාවෙන් අහන් ඉන්නවා සර්ගේ පාඩම් කියලා මට ඔබ කියද්දි මට දැනෙනවා ලොකු සතුටක්. ඉතින් ඔබටත් ඒ වගේ ලොකු හැකියාවක් ඇති. මට නම් ඇත්තටම මේ හැකියාව ගැන මට ලොකු සතුටක් තියෙනවා. හැබැයි සමහර දරුවෝ දිහා බැලුවම එයාලා ගාව හැකියාවල් අපි කියන්නේ ගොන්නක් තියෙනවා. ඉතින් මෙහෙම කියනවනේ නේද ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කතාවක් තියෙනවා ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා ඉස්සර තමයි එහෙම කිව්වේ හැබැයි දැන් ඔය කියවනේ චුට්ටක් වෙනස් වෙලා තියෙනවා අපි කියනවා නේද ලොවින් එකෙක් බොහෝ දෙයකට වෙයි සමත එක දෙයකට නෙමෙයි අපි දකිනවා සමහර පුංචි දරුවෝ ඉන්නවා පුංචි පැටවෝ ඉන්නවා ගීත ගයන්න දක්ෂයි නටන්න දක්ෂයි රඟපාන්න දක්ෂයි ඒ විතරක් නෙමෙයි මේ ඉගෙන ගන්න පාසලේ විෂයන් වලට ඒවට දක්ෂයි ක්‍රීඩා වලටත් දක්ෂයි අන්න එහෙම වෙන්න ඔබට පුළුවන් ඉතින් අපි ඔබට කියනවා නේද මේ හැම කෙනෙකුටම තියෙන සුවිශේෂී හැකියාවන් හැකියාවක් කියලා මං කියන්නේ හැකියාවන් තිබෙනවා ඔබ දැනගන්න ඕනේ ඔබ විවිධ කටයුතු කරනකොට මට තිබෙන හැකියාව මෙන්න මේ වගේ හැකියාවක් මං ඒ නිසා ඒ හැකියාව වර්ධනය කරගන්න ඕන. සමහරවිට ඔබේ හැකියාවන් ගැන ඔබේ අම්මා තාත්තා ඔබේ පාසලේ ගුරුතුමා ගුරුතුමිය හොඳින් දන්නවා ඇති. ඒ නිසාම පාසලේ ඉගෙනුම් කටයුතු වලට අමතරව තව තියෙන බාහිර කටයුතු වලදී ඔබට අවස්ථා ලැබෙනවා වෙන්න පුළුවන්. ඒ ලැබෙන අවස්ථා අරගෙන ඔබේ හැකියා දක්ෂතා වර්ධනය කරගන්න කියලත් මං ඉල්ලා සිටිනවා. ඉතින් දුවේ පුතේ අපි කියන මේ ඔබ ළඟ මේ පොඩ්ඩෝ ළඟ එකක් නෙවෙයි විශේෂ හැකියා දක්ෂතා කීපයක් උනත් තියෙන්න පුළුවන්. ඉතින් දරුවනේ මේ අප එකිනෙකා තුල තිබෙන හැකියා ගැන අගය කරන්න පුරුදු වෙන්න ඕන. ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. ඒ වගේම මේ හැකියා පෙන්වන්න අපි අවස්ථා ලබා දෙන්න ඕන. අපි කාරණාව ගැන චුට්ටක් කතා කරමුද? දැන් ඔබේ යාළුවෙකුට තිබෙනවා කියලා හිතන්නකෝ චිත්‍ර ඇඳීමේ සුවිශේෂී හැකියාවක්. මේ මගේ පන්ති මම උගන්නන පන්ති පහසුවෙනිය පන්ති ඉන්නව දක්ෂ පුතෙක් මම නම කියන්නේ නැහැ. බොහොම දක්ෂ පුතෙක් ඉන්නවා. එයාගේ දක්ෂතාවය තියෙන්නේ අපි දැන් පරිසරයේ මාතෘකාවලියනෝනේ පුතේ මිනිස් හැසිරීම කියලා. එයා එතන මිනිසු කීප දෙනෙක්ගේ රූප කීපයක් අඳිනවා. ජලය පාරම කතා කරද්දී ආ ජල බිඳු කීපයක් ඇඳලා. දියැලක් ඇඳලා. එයාගේ පරිසරයේ පොත හරිම ලස්සනයි. වෙන කවුරු හරි කෙනෙකුට සටහනක් ලියා ගන්න බැරි වෙලා පොතක් ඕනි වුණොත් පාසල් නොපැමිණි දිනයක යමක් බලා ගන්න. හැමෝම ඉල්ලන්නේ අර පුතාගෙන්. එයි හරිම ලස්සනට පොත පවත්වාගෙන යනවා. එයාට තියෙන විශේෂ හැකියාවක්. එයා අදාළ මාතෘකාවට ගැළපෙන චිත්‍ර කීපයක් එයාගේ පොතේ පාඩම් කරන අතරතුර විවේකයන් ලැබෙන අතරතුර ඇඳලා තියෙනවා. හරි ලස්සනයි පිළිවෙලයි. ඉතින් ඔන්න විශේෂ හැකියාවක්. ඒ විතරක් නෙමෙයි. පාසලේ විශේෂ උත්සවයක් තියෙනකොට නිවේදන කටයුතු කරන්න පුළුවන් දක්ෂ දරුවෝ ඉන්නවා අපේ පන්තිවල. ඒ විතරක් නෙවෙයිනේ නිවේදන කටයුතු විතරක් නෙවෙයි විශේෂ උත්සවවලදී නර්තනයන් ඉදිරිපත් කරනවා රංගපෑම් ඉදිරිපත් වෙනවා ගීත ගායනා කරනවා නේද ඒ සිංහල භාෂාවෙන් විතරක් නෙවෙයි පුතේ ඒගොල්ලෝ නිවේදන කටයුතු කරන්නේ දමිළ භාෂාව ඉංග්‍රීසි භාෂාව වගේ මේ භාෂා ත්‍රිත්වයෙන් මේගොල්ලෝ නිවේදන කටයුතු කරනවා ඉතින් ඒ විතරක් නෙවෙයි යාට හැකියාව තියෙන වැඩසටහනක් බොහොම ලස්සන කළමනාකරණය කරගන්න ගුරුවරු උදව් කරන්නේ බොහොම පොඩ්ඩයි මොකද ඒගොල්ලෝ දැන් අත්දැකීම් ලැබලා තියෙන ඉහළම සැලසුම් කරගන්නවා ඒගොල්ලන්ගේ වැඩසටහන අපේ පාසලේ අපිට මතකයි පහුගිය අවුරුදුවල ලෝක ගුරු දිනයේ යෙදෙනවනේ. දැන් ලෝක ගුරු දිනයේ යෙදෙනකොට පුංචි පැටව අපිට තොරින් ඒගොල්ලෝ සූදානම් කරගන්නවා මේ ගුරුවරුන්ව සතුටු කරන්න ක්‍රම ටිකක්. ඒගොල්ලෝ වැඩසටහන් කීපයක් සූදානම් කරගන්නවා. ඉතින් අපිටත් හොරෙන් විවේක කාලවදී පුරුදු පුහුණු වෙලා ඉතින් විදුහල්පතිතුමිය හරහා නේද අපිවත් දැනුවත් කරලා නැත්නම් විදුහල්පතිතුමාට දැනුවත් කරලා අපිටත් කියලා ඒගොල්ලෝ ඉතින් දැන් උත්සව ඉදිරිපත් කරනවා අපිට හරි පුදුමයි ඒගොල්ලන්ගේ හැකියාවල් දක්ෂතාවයල් ගැන මොකද පොන්චි වේලාවකින් නේද එයාලා බොහොම ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කරනවා තමන්ට මේ නිසිමග යන්න පාර පෙන්නන තමන්ගේ ගුරු මෑණිවරුන්ව පියවරුන්ව සතුටු කරන්න ඉතින් ඔබටත් ඔය හැකියාවල් ඇති නිවේදන නර්තන ගායන ඊළඟට රංගන ඊළඟ වාදනය කරන යම් යම් සංගීත උපකරණ වාද්‍ය භාණ්ඩ ඉතින් පැටව් අපි ඔබට කියනවා ඔබේ හැකියාවල් වර්ධනය කරගන්න. ඒ හැකියාවල් තියෙන අයට හැමෝම ආදරේ. ඔබේ යාළුවට එහෙම හැකියාවක් තියෙනවා නම් කට ඇරලා නිර්ලෝභීව පොඩ්ඩක්වත් ලෝභ නැතුව එයාගේ දක්ෂතා අගය කරන්න. ඊළඟට යාළුවත් ඔබට ඔබේ දක්ෂතා අගය කරයි. ඉතින් මම මේ නේද කතනේට දක්ෂතාවයක් තියෙනනේ මට. ඉතින් මට මතකයි මම පාසලේදී යම් යම් අවස්ථාවලදී යම් යම් අවස්ථාවල නිවේදන කටයුතු කරනකොට මගේ පාසලේ ගුරු මෑණිවරු ගුරු පියවරු මාව අගය කරපු ආකාරය මගේ යහළුවන් මගේ යෙහෙළියන් එයාලා ඇවිල්ලා ඔයා නම් හරිම ලස්සනට වැඩේ කරා ශෝක් අනුෂ්ක ඔයා තවත් ඊළඟ වැඩසටහන හොඳට කරන්න කියලා මාව දිරිගන්වනකොට අනේ මට හරි සතුටක් සියොම් සතුටක් එනවා මට හිතෙනවා මම මගේ පන්තියට ගෞරවයක් ගෙනල්ලා දුන්නා කියලා මම මගේ පාසලට ගෞරවයක් ගෙනල්ලා දුන්නානේ කියලා මම මං ගැනම නිහතමානීව සතුටු වෙනවා ඊළඟට මම ආය අවස්ථාවක් ලැබෙනකම් බල බලා ඉන්නේ ඇයි ලැබෙන අවස්ථාවෙන් මගේ පන්තියට මගේ පාසලට ගෞරවයක් ගෙනල්ලා දෙන්න මං අදිෂ්ඨානයක් ඇති කරගත්තා ඒ සෑම විටකම. ඉතින් මාත් ඔබට කියනවා දුවේ පුතේ, ඔබේ මිතුරෙකුට මිතුරියෙකුට ඔබට නැති හැකියාවක් තිබෙනවා නම් ඒවා අගය කරන්න නිර්ලෝභීව ඒගොල්ලන්ව දිරිගන්වන්න. එහෙම කළාම ඔබටත් ඒ ප්‍රශංසාව නිතැතිව ලැබෙනවා. නිතතින්ම ඔබටත් ලැබෙනවා. ඔබ කරන පුංචි දෙයක් වුණත් ඒගොල්ලෝ අගය කරනවා නේ. ඔයා හරිම දක්ෂයි. ඔයා ඒ ලස්සනට වාදනයක් ඉදිරිපත් කළානේ. ඔයා හරිම දක්ෂයි. අපි හැමෝම ආසයි ප්‍රශංසාවල් ලබන්න. ප්‍රශංසාවල් ලැබෙන්නේ නිහතමානී අන් අයව අගය කරන අයටමයි. නේද? කවුරු හරි ඉන්නවා නම් කේන්තියෙන් ඉරිසියාවෙන් එයාට පුළුවන් ලස්සන චිත්‍ර අඳින්න මට බෑ. මම මොකටද එයාව අගය කරන්න කියලා හිතුවොත් ඔබට චිත්‍ර අඳින්න සමහරට හැකියාව අඩු වෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් සමහරට නර්තනය යෙදින්න. ඔබ නර්තනය යෙදෙන දවසට ඔබ අගය කරන්න කෙනෙක් ඉන්නවා. ඔබ චිත්‍ර අඳින කෙනාව අගය කරන්න. ඉතින් පැටව් ඒ නිසා අපි නේද වචනවලට අපිට ගොඩක් දේවල් වේදන් වෙන්නේ නැහැ මගේ දුවේ පුතේ. ඔබට පුළුවන් ඔබේ සමීපතයන් ඔබ සමීපයේ ඉන්න මිතුරන් මිතුරියන් වේවා නේද? පවුලේ අය වේවා සහෝදර සහෝදරයන්ගේ විශේෂ හැකියාව දැකම අගය කරන්න. ඒ දේවල් තුළ ඔබට ඔබේ සිතට ලොකු සතුටක් දැනෙන වාසියම ඔබේ කාර්යයන් අගය කරන්නත් ඔබ වටා පිරිසක් එකතු වෙනවා. ඒක අපි ජීවිතේ ලබන ලොකු සතුටක් වෙනවා. ඉතින් ඔයාලගේ හැකියාව පෙන්වන්න නම් ඔයාලට කොහෙද තියෙන ස්ථානය? පාසල පන්ති කාමරේ තමයි හොඳම තැන. අපේ පාසල අපි හඳුනන ළමා මිතුරු පාසලක් කියලා. මම සේවය කරන්නේ බණ්ඩාර මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය EW අධිකාරම් ප්‍රාථමික අංශනේ. අපේ පාසලේ බොහෝ වැඩසටහන් දරුවෝම තමයි මෙහෙවන්නේ. නිවේදන කටයුතු කරන යාළා. ඒ හැමදේම කරන යාළා. හැබැයි යාළට මග පෙන්වන්න ආදරණීය ගුරුබවතුන් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබටත් පුළුවන් ඔබේ හැකියාව පෙන්වන්න ඔබේ පන්ති කාමරය, ඒ වගේම ඔබේ පාසල තෝතැන්නක් කරගන්න. ඒ වගේ පුතේ ඕනෑම කෙනෙකුට පුංචි හෝ හැකියාවක් තියෙනවා දැක්කම අපි කියනවා ඒ නිර්ලෝභී වගේ කරන්න. අපිටත් ඒ ආශිර්වාදය අපිට ලැබෙනවා, නිතින් ලැබෙනවා. ඉතින් දුවේ පුතේ එතකොට අපිට යම් කෙනෙක් අගය කරාම ඒ පුද්ගලයා සතුට වෙනවා සේම එයාගේ ආශිර්වාදය අපටත් ලැබෙනවා. ඒ සතුට අපටත් ලැබෙනවා. ඒ නිසා අපි හැම විටම දක්ෂතා පිරි අය දැක්කම ඒ අයව අගය කිරීමට පුරුදු වෙමු, සිතට ගනිමු. ඒක අමාරු දෙයක් නෙවෙයි. අපිට දැනෙන්න ඕනේ සතුටක්. අනේ කොච්චර ලස්සනද යාගේ නර්තනය. ඔයා හොඳ ලස්සනට නැටුවා. අන්න එහෙම කිව්වම එයාට ඇතිවන සතුට නේද? ඔබට යම් දවසක දැනේ ඔබේ හැකියාවක් ඔබ ඉදිරිපත් කරනකොට. ඊළඟට දුවේ පුතේ අපි බලමු. ඊළඟට අපි කතා කරමු අපිට මේ නිදහසේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාවක් තියලා තියෙනවනේ නේද? එතකොට ඉතින් මට මතක් වෙනවා අපේ නිදහස් අධ්‍යාපනයේ පියතුමන් ආචාර්ය CWW කන්නංගර මැතිතුමනොත්. ඉතින් අපි දන්නවා මේ හැමෝටම නිදහස් අධ්‍යාපනයක් ලබන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඇත්තටම මම මේ ගුරුවරයෙක් උනේ එතුමානන්ට පින් සිද්ධ වෙන්න. අපට නොමිලේ පෙළපොත් ලැබුණා, අනෙකුත් පහසුකම් ලැබුණා. ඉතින් අපි වාසනාවන්ත වුණා නිවරදිව හරි මගට යන්න. ඉතින් දුවේ පුතේ අධ්‍යාපනය ලබා ගන්න තියෙන මේ අනදි අවස්ථාව හැම කෙනෙකුටම අනිවාර්යයි. සෑම දරුවෙකුටම පාසල් අධ්‍යාපනය අනිවාර්යයි. ඒ වගේම ආදරය කරුණාව නිසි පරිදි ලැබෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ආහාර පාන, ඇඳුම් පැළඳුම්, රැකවරණය මේ වගේ දේවලුත් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන. ටිකක් හිතලා බලන්නකෝ දුවේ පුතේ. මේ අයිති නොලැබෙන විවිධ වදහිංසන වලට ලක් වෙන පුංචි දරුවොත් ඉන්නව නේද? ඕනේ තරම් ඉන්නවා. ඉතින් මේ වගේ අසරණ යාළුවෝ ගැන ඔබ දැනුවත් නම් ඔබේ පන්ති භාර ගුරුතුමියට, එහෙම නැත්නම් ගුරුතුමාට, ඒ වගේම පාසලේ විදුහල්පතිතුමාට අනිවාර්යයෙන්ම දැනුම් දෙන්න. අපේ රටේ දරුවන් විදිහට ඔයාලා හැමෝටම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබීමටත් ඒ වගේම නේද මේ පොත්පත්, ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ඒ වගේම රැකවරණය ලැබීමටත් අයිතියක් තියෙනවා. ඒවාට අවස්ථාවක් නොදී ඒ අයිතීන් ඔබෙන් උදුර ගන්නව නම් කවුරු හරි ඒවාට එරෙහිව ක්‍රියාත්මක කරන්න නීති රීති තියෙනවා. ඒ අයට නඩුවම් නියම කරන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් පුංචි ඔබට මේ අයිතීන් නොලැබී යනව නම් ඒ ගැන ඔබේ ගුරුමෝපියවරුන්ට, ඒ වගේම විදුහල්පතිතුමන්ට, එහෙම නැත්නම් විදුහල්පති තුමියව දැනුවත් කරන්න. මේ අයිතීන් සුරක්ෂිත කරගෙන, ඒ කියන්නේ ආරක්ෂා කරගෙන, ඒවා භුක්ති විඳිමින්, භුක්ති විඳිනවා කියන්නේ පුතේ, ඒ අයිතීන් ඔබට හිමි දේවල්, ඔබට ඒවා භුක්ති විඳිමින් උපරිම කැපවීමෙන් ක්‍රියා කරලා දෙමාපියන් රජයෙන් ලබා දෙන මේ සියලු සම්පත් උපරිමයෙන් පරිහරණය කරලා රටට වැඩදායි නැනනුවන සපිරි ආදර්ශවත් සිසුවකෝ සිසුවියකු ලෙස පාසලට රටට වැදගත් පුරවැසියෙක් ලෙස සේවය කරන්න වගකීම ඔබට තිබෙනවා. ඒ ගැනත් ඔබ හොඳින් මතක තබා ගන්න. ඒ වගේම අපට ලැබී ඇති ජීවිතය මේ කුමන ආකාරයේ එකක් වුවත් ඒ ඉතා වටිනාම බව සිතට ගන්න ඕන. ඔබ හිතන්න පුළුවන් අනේ මගේ ජීවිතේ වැඩක් නැහැ. මං ඉපදුනේ දුප්පත් දෙමව්පියෝ ඉන්න ගෙදරක. නේද? හැබැයි සමහර විට අර අපි පොහොසත් කියලා දකින නේද? නිවසේ ඉන්න දරුවට එයාගේ අම්මයි තාත්තයි සමග ගත කරන්න තියෙන කාලය අඩු වෙන්න පුළුවන්. මොකද එයාලා ගොඩක් මිල මුදල් හොයාගන්න ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා. කාර්ය බහුලයි. දරුවට ආදරේ හම්බෙන්නේ නැහැ සමහර විට ඒ වගේ තැනකදී. නමුත් ඔබට එයාගේ වගේ ලස්සන ඇඳුම් පැළඳුම් යාන වාහන නැති වුණාට ඔබේ නිවසේ ඔබේ දෙමව්පියන්ගේ ආදරය ඊට වැඩිය ඔබට ලැබෙනවා වෙන්න පුළුවන්. ඒ හින්දා කිසිම අවස්ථාවක ඔබට ලැබිලා තියෙන මේ ජීවිතයේ කුමක් වුවත් එක වටිනා බව හිතට ගන්න. අපිට තිබෙන දේ වෙන කෙනෙකුට නොතිබෙන්න පුළුවන්. එයාට තිබෙන දේ අපිට නොතිබෙන්න පුළුවන්. ඒ වුණාට අපිට මේ ලැබිලා තිබෙන දේ ගැන අපිට සතුටු වෙන්න පුළුවන් නම් ඒකත් හරිම වටින දෙයක්. අපි අතර මේ විවිධ අඩුපාඩු සහිත ඉපදුණු යාළුවෝ ඉන්නවනේ. අපේ පාසලෙත් ඉන්නව හිම දුවල පුතාලා. මම දැක්ක පුතේ මේ පහෝගිය දවසක අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණාම මේ විවිධ ආබාධ තියෙන දුවල පුතාලා උසස් ප්‍රතිඵල අරගෙන තිනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ. ඉතින් දුවේ පුතේ ඒ නිසායි මම ඔබට කියන්නේ මේ ජීවිතයේ නේද යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු මගහැරවගෙන අපේ ජීවිතයේ ඉදිරියට ගෙන යෑමයි වැදගත් වෙන්නේ. ඉතින් දුවේ පුතේ මං ආයිත් කියනවා අපි අතර විවිධ අඩුපාඩු සහිතව ඉපදුණු යාළුවෝ ඉන්නවා. ඒ සෑම දිනාටම එක හා සමානව සියලු දේ කරගැනීම හැකියාව නැහැ. අපි තරම් වේගයෙන් ඇවිද ගන්න බැරි අය නේද? ක්‍රීඩාවකට සම්බන්ධ වෙලා වේගයෙන් ක්‍රීඩා කරන්න බැරි අය අපි අතර ඉන්නවා. එහෙනම් විවිධ ආබාධ සහිත අය, ඊළඟට දුර්වලතා සහිත අය අපි අතර ඉන්නවා. ඉතින් මේ වගේ යහළුවන්ට කිසිම විටක කරදර හිරිහැර නිඳා අපහාස කරන්න එපා. ඇත්තටම අපි මෙහෙම හිතන්න ඕනේ පෞද්ගලිකව යාට කියන්න හොඳ නැහැ. අපි මේ වගේ වාසනාවන්ත ජීවිතයක් නේද? අපේ ඇස් දෙක හොඳට පේන, කන් දෙක හොඳට ඇහෙන, අතපය හොඳට තිබෙන මේ විදිහට අපි නිරෝගී පුද්ගලයෙකු ලෙස උපත ලැබුවේ අපි බෞද්ධයෝ විදිහට හිතනවා අපේ පින. අපි ගියාත්මේ හොඳ පින් ගොඩාක් කරලා තියෙනවා. කාගේවත් හිත රිද්දලා නැහැ. එහෙනම් මේ ජීවිතේ මේ භවයේදී අපි හිතට ගන්න ඕන ඒ ලැබුණු උතුම් මිනිස් භාවය ප්‍රයෝජනයක් සහිත නේද ජීවිතයක් බවට පත් කරගන්න. කිසිම විටකදී අපේ අර අඩුපාඩු සහිත යාළුවෙකුට කරදර හිරිහැර කරන්න හොඳ නැහැ, නින්ද අපහස කරන්න හොඳ නැහැ. ඒ වගේම අන් අයගේ කිසියම් හෝ දුබලතාවයක් අඩුපාඩුවක් ගැන මැදහත් සිතින් සිතලා බලලා උදව් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් අපේ පාසලේ දරුවෝ කීප දෙනෙක් අපි දකිනවා යම් යම් දුබලතා සහිතව ඉන්නවා. ඉතින් දරුවෝ කීප දෙනෙක් මම නිරීක්ෂණය කරලා තියෙනවා ඇවිදීමේ යම් යම් දුබලතා තියෙනවා. ඉතින් වේගයෙන් දුවගෙන යන්න බෑ. අපි දැන් පාසල හැම නිප වෙලා පේලියට යනකොට කවුරු හරි ඇඟේ හැප්පුණොත් එයාට අපි වගේ සමබරතාවය තියාගන්න බෑ. ඉතින් මම දැකලා තියෙනවා ඒ වගේ ඉන්න දරුවන්ට මේ පන්තිවල ඉන්න යහළු යෙහෙළි ඔයාලගේ හරි ලොකු රැකවරණයක් දෙනවා. ඒ දරුවව ආරක්ෂා කරන්න ඉදිරියෙන් කෙනෙක් ගමන් කරනවා, පිටිපස්සෙන් කෙනෙක් ගමන් කරනවා යම්කිසි දුරක් තියාගෙන. එයාගේ ඇඟේ කවුරු හරි හැප්පෙයි කියලා වගේ බයට. ඉතින් එහෙම ඉඳ අපි දකිනවා මේ සමාජයේ ඉන්න ඔබ වගේම ගුණ යහපත් දරුවෝ, මේ අහිංසක අසරණ යම් යම් දුබලතා තියෙන මේ පුංචි දරු දැරියන්ට උදව්වට නේද උදව්වට කෙනෙක් ඉන්නව හැම විටම. ඉතින් එය තමයි ඔබ ලබා ගන්නා ලොකුම සතුට, ඒ වගේම ලොකුම පින. ඔබ ඒ වගේ කෙනෙක් වුණාම ඔබටත් පුතේ කිසිම දායක කිසිම කලක කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ තවත් අපි දෙයක් කියන්න ඕනේ. අපි කැමති නෑනේ ඒ වගේ තත්ත්වයක් අපිට ඇති වෙනවට. ඉතින් අපි හිතන්න ඕනේ මැදහත් සිතින් ඇයි එහෙම දෙයක් එයාට උනේ. Taman අකමැති කිසිවක් අන් අයට නොකිරීමටත් නොකීමටත් වග බලා ගන්න ඕනේ. ආබාධ සහිත අයට විහිළු නම් පටබඳින්නේ නැතුව නේද පුතේ? අපි එයාලට ආදරෙන් ඉන්නකොට එයාලත් අපිට ආදරය වෙනවා. සෝබාධමත් අපට ආදරය කරනවා. සෝබාධමෙන් අපිට කිසිම විටක කරදරයක්, හිරිහැරයක් සිදු වෙන්නේ නැහැ එතකොට. ඔන්න දවසක් මේ පුංචි කතාවක් මම ඔබට ඉදිරිපත් කරන්න යනවා. ඔබ දන්නවා කපුටු කූඩුවේ තමයි මේ කෙවිලිය බිත්තර දාන්නේ. තවත් ඔබට තේරෙන්න කිව්වොත් කපුටු කූඩුවේ තමයි කොහාගේ ගැහණු සතා බිත්තර දමන්නේ. ඉතින් ඔන්න එක දවසක පොඩි සංවාදයක් ඇති වෙනවා, කතාබහක් ඇති වෙනවා කපුටෙක් සහ කෙවිලියක් අතර. කෙවිලිය කියන්නේ කවුද? කොහාගේ ගැහණු සතා. කපුට අහනවා මෙන්න මෙහෙම. ඇයි ඔයා මගේ කූඩුවේ බිත්තර දැම්මේ? කපුට පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා. ඇයි ඔයා මගේ කූඩුවේ බිත්තර දැම්මේ? කෙවිලිය කියනවා මෙහෙම. සමා වෙන්න. මම කූඩු හදන්න දන්නේ නැහැ. හැබැයි කපුටට කේන්ති. එහෙම කියලා හරියනවද? මම කොහොමද පැටව ගොඩකට කෑම හොයන්නේ? ඉතින් ඔය කතාවෙන් අපිට පේනවා කෙවිලිය අසරණ වෙලා. සමා වෙන්න. මම කූඩු හදන්න දන්නේ නැහැ. ඒකට මම ආසයි මගේ පැටවුන් නේද මේ ලෝකෙ බිහි වෙනවා දකින්න. ඉතින් මේ වගේ වෙලාවට කපුට කියන පැත්තෙත් සාධාරණ කමක් තියෙනව නේද? කපුට කේන්ති කියලා කියනවා. එහෙම කියලා හරියනවද? මම කොහොමද පැටව ගොඩකට කෑම හොයන්නේ? මම කොහොමද පැටව ගොඩකට කෑම හොයන්නේ? මොනවා වෙයිද මෙතනින් එහාට කියලා ඔබට හිතන්න පුළුවන්ද? මේ කපුටා හොඳ කෙනෙක් නම් මොනව කරාවිද පුතේ? ඔව් දුවේ පුතේ. එයා හොඳ කෙනෙක් නම් කවුලගේ පැටවුන්ටත් තමන්ගෙම කූඩුවේ ඉන්න දීලා කෙවිලියටත් කෑම හොයලා සියලුම පැටවුන්ට ගෙනත් දෙන්න කියලා එකඟ වෙයි නේද? ඔබට පැහැදිලිද? මේ කපුටා හොඳ කෙනෙක් නම් ආ කෙවිලියට කියනවා හරි. ආ එහෙනම් ඔයාගේ බිත්තරත් මේකේ තියෙද්දෙන්. දැන් පැටවු ප්‍රිහි වුණාම බිත්තර වලින් ඔබටත් පුළුවන් මේ පැටව ගොඩ දෙනෙක් නේ. ඒ පැටවුන්ටත් ගෙනල්ලා කෑම දෙන්න. එහෙම එකඟතාවයක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. නේද? එතනින් මේ සිද්ධිය ගැටුමක් වෙන එක නවතර වෙනවනේ. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් කෙවිලිය කූඩු හදන්න දන්නේ නැත්තම් ඊට පස්සේ අවස්ථාවක කපුටු හාමිට පුළුවන් කවුලට කූඩුවක් හදන හැටි කියලා දෙන්න. නේද? එතකොට පුළුවන් අපිට හොඳ හිත දිගටම පවත්වාගෙන යන්න. මේ අවස්ථාවේදී කවුලට දැන් කූඩු හදමින් ඉඳලා බිත්තර දාන්න අවස්ථාවක් නැති නිසා ඕනා කමන්න එහෙනම් බිත්තර දාන්න. හැබැයි ඔබට පුළුවන් පැටව ගොඩක් ඉන්නවනේ. මේ පැටව ඔක්කොටම කෑම හොයන් එන්න. මමත් කෑම හොයන් එන්නම්, ඔබත් කෑම හොයන් එන්න. ඒතර අපේ පැටවුන්ට ආහාර වලින් අඩුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කාලෙක මම ඔබට කූඩුවක් හදන්න කියලා දෙන්න. අන්න එහෙම වුණා නම් ගැටුම් ඇති වෙන්නේ නැහැ. හොඳ හිත දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මේ තමයි එකමුතුකම. මේ තමයි සහජීවනය. සහජීවනය කියන්නේ එකමුතුව ජීවත් වීම. ඒ වගේම මැදහත් සිතින් කටයුතු කරන ආකාරය. මැදහත් සිතින් ගොඩාක් කේන්ති ගන්නේ නැතුව, ගොඩාක් දුක් වෙන්නේ නැතුව, ගොඩාක් සතුටු වෙන්නේ නැතුව, අන්න ඒ හැමදේම සමසිතින් දරාගෙන ඉන්න පුළුවන් නම් අපි ඒකට කියනවා පුතේ මැදහත් සිතින් කටයුතු කරනවා කියලා. මැදහත් සිතින් කටයුතු කරනවා කියලා. ඉතින් පුතේ දුවල පුතාලත් පුරුදු වෙන්න ඕන මෙන්න මේ යහපත් හැසිරීම තමයි. ඉතින් සෑම විටම සහනශීලී චර්යා පවත්වාගෙන යන්න පුරුදු වුණොත් අපට මොනවද ලැබෙන්නේ කියලා අපි බලමුද? ඔබ දන්නවා සහනශීලී චර්යා නේ. ආක්‍රමශීලී චර්යා හොඳ නෑ, බය අඩු චර්යා හොඳ නෑ. එහෙනම් හොඳම ඔබ දන්නවා සහනශීලී චර්යා. සහනශීලී චර්යා තුළින් මොකද වෙන්නේ? ගැටුම් වැළකෙනවා, ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. හොඳ හිත දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. හොඳ හිත දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. වගකීම් දැරීමට පුරුදු වෙනවා. සමාජයේ යහපත් පුරවැසියෙක් විදිහට වගකීම් දරන්නත් පුරුදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, අන් අයගේ ගරුත්වය ආරක්ෂා වෙනවනේ. කාටවත් හිතට දුකක් ඇති වෙන්නේ නෑ, කාටවත් හිතට පීඩාවක් ඇති වෙන්නේ නෑ. මෙන්න මේ වගේ හින්දා මෙන්න මෙහෙම වුණා කියලා නේද? අරය නිසා මගේ හිත රිදුනා, මමත් එයාට දවසක් රිද්දන්නම්කෝ කියලා කාටර හිතුනොත් අන්න එතන පුතේ මොකද වෙන්නේ? කාගේවත් ගරුත්වයක් ආරක්ෂා වෙලා නෑ. හැම කෙනෙකුටම තියෙනවා ගරුත්වයක්. ඔබට මට අපි හැමෝටම, ඔබ චූටි කියලා ඔබට ගරුත්වයක් නැත්තේ නේ. ඒ නිසා ඔබටත් ගරුත්වයක් තියෙනවා, මටත් ගරුත්වයක් තියෙනවා, ඔබේ මිතුරටත් මිතුරිටත් ගරුත්වයක් තියෙනවා. ඒ නිසා අපි හැමෝගෙම ගරුත්වය ආරක්ෂා වෙන්න කටයුතු කරන්න ඕන. සමාජය තුළ යහපත් පුද්ගලයෙකු ලෙස කැපී පෙනෙන්න නම් මේ තත්වයන් අපි ඇති කරගන්න ඕන. මේ තත්වයන් නොමැති නිසා තමයි පුතේ වර්තමාන සමාජය තුළ දරුණු අපරාධ, මිනිමෙරුම්, කෝලාහල ඇති වෙලා තියෙන්නේ. ඒ ගරුත්වයක් නැහෙනේ. මට වෙන කෙනෙක් ගැන හිතේ ගෞරවයක් නැති වුණා මං එයාව පහත් කළා කතා කළොත් එයාවත් මාව පහත් කළා තමයි කතා කරන්නේ. අන්න ගෞරවයක් නැති වෙච්ච තැන අපිට ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම කෝලහල බවට පත් වෙලා ලොකු ගැටලුවක් වෙනවා. ඒ නිසා දුවේ පුතේ අපි දකිනවා දරුණු අපරාධ, මිනුමෙරුම්, ඒ වගේම කෝලහල ඇති වෙන්නේ ඔය වගේ දේවල් නිසා. ඉතින් ඒ හින්දා ඔබ හිතට ගන්න අන් මතවලට ගරු කරන්න නේද? අන් හැසිරීම වලට ඔබ දක්වන්න හොඳ සහනශීලී ප්‍රතිචාර. එතකොට ඔබට පුළුවන් වෙලා තියෙනවා නේද? යහපත් සමාජයක් බිහි කරන්න දායක වෙන්න. දුවල පුතාලා මේ සහනශීලී ප්‍රතිචාර පුරුදු වුණාම අපේ රටේ අනාගතය යහපත් කරන්න හැකියාව ලැබෙනවා. අපේ රටේ අනාගතය යහපත් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔබනේ මේ රට බාරගන්නේ. ඔබ වගේ සහනශීලී පුද්ගලයන් සමාජයේ ඉන්නකොට ඉතින් අපේ රට නේද යහපත් සමාජයක් සහිත රටක් බවට පත් වෙන එක ආය කතා දෙකක් නේ අපි කියන්නේ නෝනු මානයෙන් අපේ රට යහපත් රටක් බවට පත් වෙනවා. ඊළඟට අපි කතා කරමු මේ පාඩමේම තවත් වැදගත් කොටසක්. දූල පුතාලා දන්නවද අපේ මූලික අවශ්‍යතා මොනවද කියලා? මූලික අවශ්‍යතා. මේ මූලික අවශ්‍යතා නැති වුණොත් අපිට ජීවත් වෙන්න අමාරුයි. එහෙම හිතන්නකො. මූලික අවශ්‍යතා නැති වුණොත් ජීවත් වෙන්න අමාරුයි. හැබැයි සමහර දේවල් තියෙනවා මූලික අවශ්‍යතා නොවන දේවල්. මූලික අවශ්‍යතා නොවන දේවල් ටිකකුත් තියෙනවා. දැන් මූලික අවශ්‍යතාවයක් තමයි වාතාශ්‍රය. හුස්ම ගන්න වාතය තියෙන්න ඕනේ. නේද? ජලය ඕනේ. ජලය නැතුව දවස් කීයක් ඉන්න පුළුවන්ද? අපි හිතමු දවස් 3ක්. හැබැයි වාතය නැතුව හුස්ම ගන්න ඔක්සිජන් නැතුව ඔබට විනාඩි 5ක් ඉන්න බෑ. ඔබට නෙමෙයි මටත් බෑ. ඒ නිසා මූලික අවශ්‍යතාවයක් වෙලා තියෙන වාතාශ්‍රය, ජලය, ආහාර. ජලය නොමැතිව දවස් 2 3ක් ඉන්න පුළුවන්. ආහාර නොමැතිව දවස් 3 4ක් ඉන්න පුළුවන්. එතනින් එහාට අමාරු. ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම් කියලා කියන්නේ මිනිසාගේ මූලිකම අවශ්‍යතාව. මිනිසාගේ මූලිකම අවශ්‍යතාවය. ඒ විතරක් නෙමෙයි නිවාස. පුතේ නිවාසයක් තියෙන්න ඕනේ. ගෙයක් කියන එක මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවය. ඒ විතරනේ ආරක්ෂාව. පුංචි දරුවෙක් නම් අම්මගේ තාත්තගේ ආරක්ෂාව ඔබට තියෙන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ වාතාශ්‍රය, ජලය, ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, ආරක්ෂාව කියලා කියන්නේ අපේ මූලික අවශ්‍යතා. ඒ වගේම තියෙන පුතේ මූලික නොවන අවශ්‍යතා සමූහයකුත්. දුරකථන, ගුවන් විදුලිය, රූපවාහිනිය, පරිගණකය, ඒ වගේම ප්‍රවාහනය, ගොඩනැගිලි. මේවා ඉතින් අපිට මේ මූලික නොවන අවශ්‍යතා. දැන් අපිට කෑම නැති වුණා වගේ, වාතාශ්‍රය නැති වුණා වගේ කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ දුරකථනයක් නැති වුණාට. නේද? මේ ජංගම දුරකථනයක් භාවිත කරන මමත් පුරුදුනේ දැනට වසර කීපයකට කලින්. හැබැයි ඊට කලිනුත් මම හොඳට ජීවත් වෙලා හිටියනේ. දුරකථන නිසා මට මගේ කටයුතු පහසු වෙලා තිබෙන බව ඇත්ත. නමුත් ඒක මට මූලික අවශ්‍යතාවයක් නෙමෙයි. දුරකථනයක් කියන එක අපිට ජීවත් වෙන්න, අනේ දුරකථන නැහැ මං හෙට මැරෙයිද කියලා කාටවත් කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. ඒ විතරම ගුවන් විදුලිය. ගුවන් විදුලියක් නැහැ කියලා කිසි කෙනෙකුට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි තියෙන එක හොඳයි. තොරතුරු එහෙම දැනගන්න නේද? දැන් ඔබට ගුවන් විදුලියක් තිබෙන නිසානේ අපි මේ වැඩසටහනට පවා ඔබ ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ නිසා ඒක නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. තිබෙනවා නම් අපේ කටයුතු පහසු කරගන්න උදව් වෙන බවත් ඔබ මතක තබා ගන්න. එහෙනම් රූපවාහිනිය, ගුවන් විදුලිය වගේමයි, පරිගණකය. ඒ වගේ මේ ප්‍රවාහනට අපි යොදා ගන්නා දේවල් අපි කියනවා බස් රථ, දුම්රිය, නෞකා. මේවා මූලික නොවන අවශ්‍යතා. ඒ වගේම ගොඩනැගිලි. එහෙනම් අපි අපේ මූලික අවශ්‍යතාවලට ප්‍රති වැඩි ඉඩක් දෙන්න ඕන. අපි අපේ මූලික අවශ්‍යතාවලට වැඩි ඉඩක් දෙන්න ඕන. බොහෝ විට අපි මොකද කරන්නේ? අනවශ්‍ය දේ අත්‍යවශ්‍ය දේ විදිහට සලකලා වියපැහැදම් කරලා නාස්ති කරලා නේද ලොකු පාඩු සිදු කරගන්නවා. දැන් මං ඔබට කිව්වනේ මේ දුරකථන, ගුවන් විදුලිය, රූපවාහිනිය, පරිගණකය, ඊළඟට මේ ප්‍රවාහන කටුතොට යොදා ගන්න දේවල් නේද, යාන වාහන, ගොඩනැගිලි. මේ මේවා අපිට මූලික නොවන අවශ්‍යතා. හැබැයි මුලින්ම කිව්වේ ඔබට වාතාශ්‍රය, ජලය, ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, ආරක්ෂාව කියලා. ඒ වගේ දේවල් අත්‍යවශ්‍යයි. ඒව නැතුව ජීවත් වෙන්න බෑ. එහෙනම් මේ ගොඩක් අයගේ තියෙන වරද තමයි මූලික අවශ්‍යතා සහ මූලික නොවන අවශ්‍යතා පටල ගන්නවා. මූලික නොවන අවශ්‍යතා වලට වැඩි ඉඩකඩක් වෙන් කරගෙන මුදල් නාස්ති කරලා ජීවිතය ටිකක් අපහසුයෙන් ගෙවන්න ඒගොල්ලෝ පුරුදු පුහුණුලා ඉන්නවා. ඒ නිසා ඒ ගැන ඔබ හොඳට හිතන්න. නේද? ඔබ කල්පනා කරන්න ඔබට අනවශ්‍ය දේවල් මොනවද? අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා. අත්‍යවශ්‍ය දේවල් නම් ඔබ දන්නවා මම ආයිත් කිව්වොත් වාතාශ්‍රය, ජලය, ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, ආරක්ෂා. ඊළඟට අපි බලමු නාස්ති අවම කරගෙන අත්‍යවශ්‍යම දේට මුල් තැන දෙමින් කටයුතු කිරීමෙන් බොහෝ පිරිසකට යහපත්ක් සිදු වෙන බව. නාස්ති අවම කරලා නාස්ති කියන එක දන්නවනේ. මෙහෙම හිතන්නකෝ. ගෙදර ඉන්නේ 4 දෙනයි. අම්මා උයනවා 6 දෙනෙකුට කෑම. දැන් වැඩිපුර ඉව්වා කියලා එකපාරක කන්න පුළුවන් ප්‍රමාණයක් අපිට තියෙනවනේ. නේද? 4 දෙනෙකුට කන්න පුළුවන් ප්‍රමාණය කෑවට පස්සේ දෙන්නේ කෑම ඉතුරු වෙනවනේ. අන්න එතෙන්දි මොකද වෙන්නේ? අපි මේ කෑම අයින් කරොත්, විසික් කරොත් අන්න නාස්තිය. ඔය දේ කෑම විතරට විතරක් නෙමෙයි. අනිකුත් දේවල් වලටත් එහෙමයි. ඇඳුම් පැළඳුම් වේවා. නේද? ඔබ හිතලා බලන්න මේ වගේ තව තව දේවල්. එහෙම ඉවත් කරොත් නේද අන්න නාස්තිය. එහෙනම් පුතේ නාස්තිය අවම කරගන්න ඕනේ. නාස්තිය අවම කරන් අත්‍යවශ්‍යම දේට මුල් තැන දෙන්න ඕනේ. අත්‍යවශ්‍ය දේට කියන ඕමනාම දේට මුල් තැන දීලා කටයුතු කරොත් බොහෝ පිරිසකට යහපතක් වෙනවා. දුවේ පුතේ දැන් ඔබ සහභාගී උත්සව අවස්ථාවක් හෝ දානමය පින්කමක් ගැන මතක් කරගන්නකෝ. විශේෂයෙන් මෙහිදී ඔබ ආහාරගත් අවස්ථාව ගැන සිහිපත් කරන්න. ආහාර ගැනීමෙන් පස්සේ එකිනෙකා ආහාරගත් බඳුන් වල නැත්නම් විවිධ බහාලුම් වල ඉතිරි වූ ආහාර ඔබ දැකලා තියෙනවද? දානමය අවස්ථාවලදී ඔය මංගල කටයුතු වලදී අපි දකින්න පුතේ පුදුමාකාර විදිහට ආහාර අපතේ යවාමක් කරනවා. මේ අපරාධයක් නේද? සතුන්ටවත් එච්චර කාලය ඉවර කරගන්න බෑ. හැබැයි ඒ ආහාර නිසි පරිදි කළමනාකරණය කරලා අපිට අවශ්‍ය ටික අපි බෙදා ගත්තා නම් වෙනත් කෙනෙකුට ඉතුරු කෑම කන්න පුළුවන්. අපි කාලා ඉතුරු ටික කාටවත් දෙන්න කියන්න බෑනේ. අපි කෑමට පෙර අපිට අවශ්‍ය ප්‍රමාණය බෙදා ගත්තා නම් නේද? ඉතින් අපි අතින් ආහාර නාස්තියක් සිදු වෙන්නේ නැහැ. සමහර අය දැකපු ගමන් නේද? අපි කියන්නේ කොටක් වගේ බෙදා ගන්නවා. රුවන්වැලි සෑය වගේ කන්ද මුදුනක් වගේ බෙදා ගන්නවා. අනේ ඉතින් මේ පුංචි බඩට එක වේලකට එච්චර ටිකක් වෙලාවකට කා ගන්න බෑ. ඉතින් අපි අහක දානවා. අන්න ආහාර නාස්තියක්. ආහාර ගැන විතරක් නෙවෙයි අනිකුත් දේවල් වල පවා පුතේ ඔබ හිතට ගත යුතුයි. අපි නේද අර පිරිස්මැස්ම ගැන නාස්තිය අවම කිරීම ගැන. ඉතින් ඒව ගැන ඔබ හිතන්න. ඉතින් ඕනෑ තරම් මේ ඉවතලන ආහාර තිබුණා නේද අර මං කිව්ව අවස්ථාවල. දානමය අවස්ථාවල. ඒ වගේම අපි කිව්වා මේ මංගල කටයුතු වලදී නාස්ති වෙනව කොට. මේ අවස්ථාවේදී ආහාර විශාල ප්‍රමාණයක් අපත ගිය නිසා අපි මොකද කරන්න ඕනේ? අවශ්‍ය ප්‍රමාණයට පමණක් බෙදා ගන්න ඕනේ. අපි දකින පුතේ සමහර අප්‍රිකානු රටවල් වල පුංචි පුංචි වීඩියෝස් එහෙම නැත්නම් ඡායාරූප දකිනවා. මම දැක්ක මේ මෑතකදී එක රටක මිනිස්සු බඩගින්නට මැටි වලින් සකස් කරගත්ත රොටි කනවා. මැටි වලින් හදාපු රොටි අපිට පුළුවන්ද? ඒ නේද අපිට බෑ. එහෙනම් මේ ලෝකයේ අර අසරණ මිනිසුන්ට අවට පිහිට වෙන්නත් පුළුවන් පැටවුනේ ඒ රටවල් වල විතරක් නෙවෙයි අපේ රටෙත් ඇත්තටම මේ වගේ අහිංසක මිනිස්සු ඉන්නවා, අසරණ මිනිස්සු ඉන්නවා. අපි නිසි පරිදි නාස්ති නොකර අපේ දේවල් කළමනාකරණය කරගත්තොත් ඒ අහිංසක පිරිසට උදව්වක් වෙලා ලොකු පිනක් රැස් කරගන්න පුළුවන්. හිතිය සතුටක් ඇති කරගන්නත් අපිට පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි හැමෝම අපට අවශ්‍ය ප්‍රමාණයට ආහාර බෙදාගමු. එහෙම වුණොත් අපේ රටේ විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යන්නේ නැති බව මගේ පැටව් මතක තබා ගන්න ඕන. ඒ වගේම පුතේ සිය දහස් ගණනක් නිර්ආහාරව ගත කරනවා. නිර්ආහාරව ආහාරයක් නැතිව ගත කරනවා. ඉතින් ඒ වගේ ඒ වෙලාවට අපිට අසන්න දකින්න ලැබුණම අපේ බඩ පිරල වැඩක් නෑ. අපේ පපුව අපි කියන්නේ පිච්චෙනවා කියලා කියන්නේ වැඩි හිටියෝ. දුකක් දැනෙනවා. අනේ අපි හොඳට කාලා බීරනකොට කී දහසක් අපේ රටෙත් ඉන්නවද කන්න බොන්න නැතුව. ඉතින් අපි අර පිරිමැස්මෙන් ආහාර පරිභෝජනය කළොත් අර ආහාර නැති පිරිසටත් යම් දවසක අපිට ආහාර පාන ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. පුංචි ඔබට තනිවම මීට දායක වන්න පුළුවන්. ඔබට පුළුවන් ගමේ වැඩිහිටියන්ටත් මේ ආදර්ශය කියලා දෙන්න. එවිට ආහාර නාස්ති අවම කරගන්න පුළුවන්. ඒක පුරුදු පුහුණු වෙන්න හොඳම තැන ඔබේ නිවස. ඔබේ නිවසේදී ඔබට අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගන්න. තවත් අවශ්‍යයි නම් දෙවන වර බෙදා ගන්න. එකපාරම ගොඩක් බෙදාගෙන කෑම ඉවත දමනට වඩා ඒ පණිවිඩය ඔබේ නිවසි අන් අයටත් ලබා දෙන්න. නේද? වැඩිපුර කෑම බෙදාගන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණය මුලින්ම මේ වගේ කියලා හිතලා ඊට පස්සේ මදි වුණොත් ආය වතාවක් බෙදා ගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඉතින් දුවේ පුතේ ආහාර නාස්ති අවම කිරීමෙන් බඩගින්නේ පසුවන පිරිසකට බඩගින්නේ නිවීමට අපිට උදව් කළ හැකි වෙනවා. ඔබත් මේ දේවල් පෞලේ අය සමග එක්ව නේද සංවිධානය කරගන්න. නේද? හැබැයි මේ කාලේ අමාරුයි. අපි සෞඛ්‍ය ආරක්ෂිතවම ඉන්න හින්දා ඒ කාලේ ඉක්මනින් මගහැරලා ඊට පස්සේ ඔබට පුළුවන් බොහොම පින්දස් කරගන්න, බොහොම සතුටින් ජීවත් වෙන්න. නාස්ති නොකර ඔබේ කටයුතු කරගෙන ගිහිල්ලා ඔබට පුළුවන් වෙනවා අන් අයට පිට වෙන්න. පුතේ ඔබට පුළුවන් ළමා නිවාසයකට ආහාර වේලක් දෙන්න. ඔබ වගේම අහිංසක දරුවෝ. හැබැයි ඔබට වඩා ඒගොල්ලෝ දුප්පත්. හේතුව මොකද්ද? අනේ අම්මා තාත්තා නැහැ. ඔබට තරම් ආදරයක් ඒගොල්ලන්ට අම්මලා තාත්තලාගෙන් ලැබිලා නැහැ. ඒ ඉන්නේ ඒගොල්ලෝ රැක බලා ගන්න නැන්දලා මාමලගේ ආදරේ පමණයි. නේද? ඉතින් ඒ වගේ පිරිසකට දානයක් දෙන්න, ආහාර වේලක් දෙන්න, ඔවුන්ට ඔබට පුළුවන් විදිහට සුදුසු ඇඳුම් කීපයක් දෙන්න. ඒගොල්ලන්ගේ වැඩිදුර අධ්‍යාපනයට ඔබට පුළුවන් පරිගණකයක් වගේ දෙයක් ඔබට තනියෙන් කරන්න බෑ. කීප දෙනෙක් එකතු වෙලා පරිගණක වගේ දේවල් පරිත්‍යාග කරන්න, පොත්පත් පරිත්‍යාග කරන්න. ඔබට මේ වෙලාවේ හිතර දැනෙන සතුට අපි මුණ ගැහුණු වෙලාවක කියන්න. ඔබට එක වචන වලින් කියන්න බැරි තරම් බොහොම ලස්සන මිහිරි හැඟීමක් වේ පැටවුනේ. ඒ වගේම ඔබ තමත් පුරුදු පුහුණු වෙන්න, වැඩිහිටියන්ට ගරු කරන්න, අන් මතවලට ගරු කරන්න, ලද දෙයින් සතුටු වෙන්න. නේද? මට අරක නෑ මේක නෑ කියලා හිතනවට වඩා ඔබට මේ තියෙන්නේ, මට මෙහෙම එකක් තියෙනවනේ. නේද? දවසක් වුණ පුංචි කතාවක් මම ඔබට කියන්න. පුතේ නේද, ලස්සන නවීන පන්නේ කාර් එකක යනවලු මෝටර් රථයක යනවලු එක පුද්ගලයෙක්. එයා ඔය නේද, අපි කියන්නේ මාර්ග සංඥා තියෙන්නේ, ආලෝක සංඥා පූර්වක ළඟ නතර කරන් ඉන්නකොට එයාගේ දකුණු පැත්තෙන් ඇවිල්ලා නවත්තනම බොහොම ලස්සන ජීප් එකක්, බොහොම ලස්සන ජීප් එකක් නවත්තනවා. එයා හිතනවා අනේ මට මේ වගේ ජීප් එකක් තිබුණනම් කොච්චර හොඳද. එයා ඉගෙන දුක් වෙනවා. නේද? එයාට දැන් අර හොඳ ලස්සන නවීන පන්නේ අලුත් කාර් එකක් තියෙද්දි එයා දුක් වෙන්නේ අර එයාට ගන්න බැරි වෙද්ද ඊට වඩා එයාගේ තම වාහනට වඩා වැඩිපුර වටිනාකමක් තියෙන ජීප් එක ගැන. ඔහොම බල බල ඉඳලා එයාට වම් පැත්තෙන් පේනවා අනේ නේද? එක පුද්ගලෙක් යතුරු පැදියක ඇවිල්ලා ඉන්නවා. මේ දැන් අර ආලෝක සංඥා පූර්වේ රතු බල්බේ දැලිවිලා තියෙනස ඔක්කොම නතර කරන් ඉන්නවා. වහිනවා මේ වෙලාවේ. වහිනවා මේ වෙලාවේ. අර යතුරු පැදිකරු හොඳට තෙමෙනවා, කරන්න දෙයක් නැහැ. හැබැයි එතකොට අර කාර් එකේ ඉන්න රියදුරු අසුනින කෙනා හිතනවා අනේ මං කොච්චර වාසනාවන්තද. මේ බලන්නකෝ නේද? මට කාර් එකක් තියෙනස මං තෙමෙන්නේ නැහැ. සීතලත් නැහැ මට. මං අසනීප වෙන්නෙත් නැහැ. අර යතුරු පැදියේ ඉන්න කෙනා කොච්චර පවුද්ද කියලා හිතෙනවා. යතුරු පැදියේ කෙනා හිතනවා අනිත් වාහන දෙකම ගැන. අනේ මට සල්ලි තිබුණා නම් ටිකක් මේ වගේ වාහනයක් ගන්න මාවත් නොතෙමින් යනවනේ කියලා. එහෙම හිත හිත ඉන්න එයා ළඟ ඇවිල්ලා පාපැදිකරුවෙක් නතර කරනවා. පාපැදි ගැන කෙනෙක්. එයා හොඳටම මහන්සි වෙලා ඉන්නේ. මොකද යතුරුපැදිය වගේ නෙමෙයි තෙමෙන බව ඇත්ත. නමුත් එයාගේ පාදය කොච්චර වෙහෙසටපත් වෙලාද මේ බයිසිකලේ පැදලා. ඔහොම පාපදිකරු ඔහොමිත හිතන්නේ මං වගේ කෙනෙක්. මටත් මේ වගේ වාහනයක් තිබුණා, මෝටර් සයිකලයක්වත් අරුම කාර් එකක්වත් තිබුණා මං කොච්චර වාසනාවන්ත කියලා හිත හිතා ඉන්නකොට එතනින් එක්කෙනෙක් පහින් ගමන් කරන පදික වේදිකාවේ නේද? කුඩයක් අරගෙන සීතලේ ගෙහි ගෙහි පහින් යන කෙනෙක් ඉනෝ. එයාගේ මෝඩ හැමෝටම වඩා මහන්සි පාටයි. මොකද එයාට යතුරුපැදියක්වත් පාපැදියක්වත් ගන්න මුදල් නැහැ. එයා ගමන් කරනවා තනිවම මහමග පහින්. එයා දකින්න කෙනාට පාපැදි කරු හිතනවා අනේ මං කොච්චර වාසනාවන්තද. නේද? මෙයාට පාපැදියක්වත් නැහැ මට තියනවා කියලා. එහෙනම් පුතේ අපේ හිත තමයි හැම වෙලෙම. අපි සංසන්දනය කරන්න නරකයි. නේද? ඔබට බලාපොරොත්තු ඇති කරගන්න අනාගතයේ මම මෙන්න මේ වගේ වෙලා මේ වගේ තැනකට යනවා, මම මේ වගේ වාහනයක් ගන්නවා, එහෙම සිහින මවා ගන්න. නමුත් මේ සංසන්දනාත්මකව ඉන්නේ නැතුව නේද? ලද දෙයින් සතුටු වෙලා ඔබට තියෙන විදිහට අන් අය සමග බෙදා හදාගෙන සතුටු ජීවිතයක් ගෙවන්න පුළුවන් නම් ඔබ අන් අය කෙරේ සංවේදී කෙනෙක් වෙනවා. ඔබ අන් අය කෙරේ කාරුණික කෙනෙක් වෙනවා. ඔබ බෙදා හදා ගන්න පුරුදු කෙනෙක් වෙනවා. තමාගේ අවස්ථාව ලැබෙනකන් ඉවසීම උසස් ගුණයක් කියලා ඔබ හිතලා ඒවත් ජීවිතේට එකතු කරගන්න. ඒ ඔබ ඉවසුවොත් නේද, අන් අයත් ඔබ කෙරේ ඒ ඉවසිලිවන්තවම බලනවා. ඒ වගේම තමයි අපි යමක් ප්‍රකාශ කරන විට භාවිත කරන භාෂාව, ඉරියව්, හඬ හසුරන ආකාරය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙහෙම කතාවක් තියෙනවනේ පුතේ, රටවට කර වැට බැඳක් කටවට කර වැට බඳින්න බෑ කියලා. ඇයි එහෙම කියන්නේ? නේද? ඇයි එහෙම කියන්නේ? නේද? එහෙම කියන්නේ කට පාලනය කරගන්න ඕනේ නිසා. කට පාලනය කරගන්න බැරි වුණොත් මේ කටින් පිට වෙන වචන නැවත අයල්ලන්න බෑ. ඒක ඇහුණු කෙනාගේ හිත රිදුනොත් ඒ හිත නැවත සුවපත් කරන්න බෑ. එයා අපි කෙරේ ඇති කරගන්නේ ටිකක් නරක සිතුවිල්ලක්, අයහපත් ආකල්පයක්. ඒ හින්දා අපි පිට කරන වචන, ඒවා කියන ආකාරය, ඒ හඬ උච්චාරණය කරන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න ඕන. තවත් ඔබ අහලා තියෙන මෙන්න මේ පුංචි කවිය. මහනෙල් සුවඳමය, කුඩ මසු පිලි ගඳමය, දෙකට එක දියමය, හොඳට නරකට දෙකට කටමය. ඉතින් දුවේ පුතේ, තවත් බොහෝ දේවල් ඔයගොල්ලොත් එක බෙදා හදා ගන්න ඕනේ. උනත් අදට මට ලැබිලා තියෙන ගුවන් කාලය ඉවර වෙන්න ළඟයි. ඒ නිසා අපි මේ කතා කරපු දේවල් ඔබේ ජීවිතේ හැඩගස්වාගෙන ඔබ යහපත් පුරවැසියෙක් විදිහට මේ ශ්‍රී ලාංකිකයන් අතර විතරක් නෙවෙයි මේ විශ්වයටම, මේ මුළු ලෝකෙටම වැදගත් පුරවැසියෙක් වෙන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඔබ හැම වෙලේම අදිෂ්ඨාන කරගන්න, හැම කෙනෙකුටම උදව් කරන, කිසි කෙනෙකුගේ අඩුපාඩුවක් නොදකින නේද, යාළුවන්ගේ මිතුරන්ගේ දක්ෂතා අගය කරන යහපත් දරුවෙක් වෙනවා කියලා.
ඔන්න දුවේ පුතේ, ඔබ බොහොම කැමැත්තෙන් ඉන්න දවසේ පැනය ඔබ වෙත ඉදිරිපත් කරන්නයි මම සූදානම් වෙන්නේ. ඔබ බොහොම කැමැත්තෙන් අපිට නිවැරදි පිළිතුරු එවනවා. ඉතින් මේ අයහපත් තත්වය යහපත් වෙච්ච වහාම අපි මේ නිවැරදි පිළිතුරු එවුව දුවල පුතාල සියලු දෙනාටම වටිනා ත්‍යාගයක් එවන්නත් අමතක කරන්නේ නැහැ. ඔන්න අද දවසට ඉදිරිපත් කරන පැනයට කලින් ඔබ පිනවිරදි පිළිතුරු එවිය යුතු දුරකථන අංකය ඔබට මම මතක් කරනවා. ඔබ නිවැරදි පිළිතුරු එවන්න ඕන කෙටි පණිවිඩයක් ලෙස පමණයි. ඔන්න ලියාගන්නකෝ දුරකථන අංකය 0711 817 6977 ඒ මම ඔබට සඳහන් කර දුරකථන අංකයට කෙටි පණිවිඩයක් ලෙස එවන්න මම මේ ඉදිරිපත් කරන පැනයට පිළිතුරු දෙකක්. මිනිසාගේ මූලික අවශ්‍යතා අතරින් දෙකක් නම් කරන්න. මම ඔබට මූලික අවශ්‍යතා හයක් ප්‍රකාශ කරලා තියෙනවා පාඩමේදී කියලා දුන්නා. මිනිසාගේ මූලික අවශ්‍යතා අතරින් දෙකක් සඳහන් කරන්න. බොහොම චූටි කෙටි උත්තර ඔබට එවන්න තියෙන්නේ. මූලික අවශ්‍යතා අතරින් දෙකක් අපිට සඳහන් කරලා කෙටි පණිවිඩයක් එවන්න දුවේ පුතේ. ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා නිවැරදි පිළිතුර එවන්න අවස්ථාව කරගන්න. ඉක්මනින්ම නිවැරදි පිළිතුර මුලින්ම එවන අයට තමයි ත්‍යාග ලැබෙන්නේ.
ඉතින් ඔබට ජයපතමින් මං අද නිහඬ වෙනවා. ඔබ දන්නවා මං ඔබට බොහොම ආදරේ කරන බණ්ඩාරනායක මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය EW අධිකාරම් ප්‍රාතිපදිකංශයේ අනුෂ්ක ගුරුතුමා කියලා. ඔබට සුබනාගතයක්. ආයිබෝන් මගේ දරුවනේ.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ පහේ හපනුන්ට පරිසරය පාඩම කියලා දුන්නේ බණ්ඩාරනායක මධ්‍ය මහාවිද්‍යාලයේ අනුෂ්ක නුවන් ප්‍රිය ගුරුපියාණන්.